තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කොඩි වින හූනියම් ආදී දේවල් වලට ලක් වෙලා කෙනෙක් මිය ගියාම එම බන්ධන වලට අසු වෙලා අමනුෂ්‍යයින් වශයෙන් සිටිනවාද කියලා යහන්නේ වලට මොකද යන්න බැරුව කොටු වෙලා ඒ විදිහට. එහෙනම් මේ අය එයින් මුදවන්න මොනවද කරන්න පුළුවන් කියලත් මේ ප්‍රශ්නයක් අහනවා. මෙහෙම දෙයක් තියෙනවා මේ ගුප්ත ලෝකේ නැතුවත් නෙමෙයි. හැබැයි ඒක තියෙන්නේ කර්ම වේගයක් විඳවන්නම තියෙනවා නම් තමා. යම් කිසි මිනිස්සය අත්බැවක ඉන්නකොට ඔය ගුප්ත විද්‍යා කියන ඒවා තියෙනවා ක්‍රමයක්. පිටින් පේන මේ මස්ලේකයි නෙමෙයි ඒවයන් කම්පණය කරන්නේ හොල්ලන්නේ විවිධාකාර වේදයන්ට පත් කරන්නේ. කර්ම චිත්ත කියන දෙකෙන් හටගත්ත කායිකත්වයක් තියෙනවා සූක්ෂම කායිකත්වයක්. ඔය මන්ත්‍ර සිද්ධි ආදී දේවල් අරගෙන අනුන්ට වින කරන හෙන ගහපන් කියන වචනයක් හරි කිව්වත් ඒ කියන ඒවා. ඒවා මුල් කරගෙන ඇතිනෝ අන්නර කියන ශාප කරන මානසිකත්වයේදී චිත්ත කිරණක් එයාගෙන. ඒවා විහිදෙනවා. සමහරලාට යම්කිසි ආකාරයෙන් අක්ෂර ශාස්ත්‍ර දන්න ඒ ශාස්ත්‍ර විද්‍යාවලින් හදනවා ඒවෙන් බැඳෙන හිර වෙන විදිහට අක්ෂර ගණ පිහිටෝලා මන්තර කියලා જાතිය. එවන් ලෝකවල ඉන්නවනම් යම්කිසි විදියක දුෂ්ට අමනුෂ්‍ය ආදී කොට්ටාස ඒ අය ගෙන්නල ඇදලා ඒ අය අතර මානසිකත්වය ඇති පුද්ගලින්ගේ ශරීරයේ තිබෙන අර සූක්ෂම කාන්දම් ශරීර ස්වභාවයට බඳිලා හිර කරනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක පේන්නේ නැහැ භෞතික ලෝකේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? කර්ම ශක්තියට සුකුලක් දුන්නා වෙනවා බාහිර ලෝකෙන්. උපස්තම්භක කර්ම, උපපීලක පෙරඬ බලනවා. අන්න ඒවට ආධාරයක් එනවා අර බාහිර ලෝකේ ওই යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර ධර්ම එමත් පුද්ගලියෝ කරන අනවින දේවල්. ඒ වගේම සමහර ඒවා තියෙනවා අපි හිතන්නේ නැතුව අපේ වාසියට අනුන්ට අවැඩ කරනවා. සමහරට අපි කරන අවැඩ නිසා ප්‍රතිඵල වශයෙන් කෙනෙක්ගේ රස්සා නැති වෙන්න පුළුවන්, අතපය කැඩෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්, විවිධ ලෙඩ රෝගාබාධයන්ට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි විසින් කරුවොත් එහෙම සමහරවිට මේ බුද්ධලයා හෝ මේ බුද්ධලයාගේ ළඟම ඉන්න මව්වරු, පියවරු, මේ ආදී වශයෙන් ඥාතීන්, භාර්යාව, දරුවෝ ශාප කරනවා මහා හයියෙන් හරි වේදනාවකින්. මව් ශාප කරන්න පුළුවන් මට හිටිය එක පුතයි මේකට මේ පුතාට කරපු අසාධාරණයට එන හතම ගහන්න ඕනේ මේ කරපු උන්ට කියලා මෙහෙම පපුවේ අත ගහගෙන ශාප කරනවා. මොනවා හරි කරදරයක් කළොත් වෙන දෙයක් වෙයි කියන්නේ. අන්න එහෙම කෙරුවොත් එහෙම සෙල්ලම් නෙමෙයි. අර කොඩි විනට වැඩි වේගෙන් දුවනවා ඒ ශක්තිය. දුවලා හිටන් අර කරපු අපරාධකරුවන්ට ඇසුරේ පිහිටනවා. ඔහුගේ ශක්තිය දුබල වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට අර ශක්තිය බදා ගන්නවා ගිහිල්ලා. ශාප ශක්තියක්. ඔකට වදින්න ඕනේ, හෙන ගහන්න ඕනේ, ලේ බල යන්න ඕනේ කරපු අවාරුවට ඔකගේ අතපය කැඩෙන්න ඕනේ මෙහෙම කියනකොට අර ශක්ති විශේෂ ගිහිල්ලා පිහිටනවා. අර මන්ත්‍ර වාගේම තමයි. හැබැයි සෙල්ලම් නෙමෙයි. තමන් කරපු එකේ විපාක වශයෙන් එන්න රුකුලක් දුන්නොත් ඒක ඉක්මන් කරලා විපාකයක් එන්න හේතුවකුත් වෙනවා. කරපු දෙයට තමන් කළ කර්මයට විපාකේ ආසන්නව ළඟ ළඟ මැදලා එනවා. ඒ වගේ දේවල් දී උපස්තම්භක ලැබලා ඒ වෙලාවටත් මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට ඒකයි ඇසුරු කරගෙන තිබෙන ඒකේ කොපියක් වශයෙන් තියෙන මේ මස්ලේකය ඒකෙන් පෙන්නපු ස්වභාවයට එනවා. සමහරලාට ඉස්සෙල්ලා පීකා වෙනවා අර සූක්ෂම කායිකත්වේ. ඒක පේන්නේ දවසක් වැනි එක නම් පේනවා. සමහරලාට ඒකේ කොන්දේ එක දෙනක ගෙඩියක් එන්න පුළුවන්, මොළේ ගෙඩියක් එන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. සමහර වෙලාවට අපි දැකපුවා වෙන්න පුවත් තියෙනවා එහෙම වත්තා. එහෙම පාසක මහත්තයෙක් මන් දන්නවා දැන් ඉදින් හිටියා. කියන්න සූසුත් නැහැ. ඔබතුමාට සමහරලාට අතීතයේ සිහි වුණාම දුක ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවලට නොකියත් බෑ. ඒ මව් කෙනෙකුට දුකක් ඇති වෙන කරදරයක් වෙනවාට කියනව නෙමෙයි. සිද්ධ වුණ දෙයක්. ඇහැක අමාරුවක් තිබුණා. මේ තිබිච්ච ඇහැ අමාරුව නිසා ඇහැ ළඟ පොඩි ඉන්නෙක් වාගේ ඇවිදිලා කල් ගිහිල්ලා ඒ ඇහැ නාක් වුණා. ඊට පස්සේ දවසක්ද මම යොමු කරලා බැලුව අවස්ථාවක් තිබුණා. මට පේනවා ඇහැ ඇතුලේ කර්මජ පණුව පිළිමකෙක්වත් නැහැ. ඒ උතාරට මම කිව්වා මෙන්න මෙහෙම දෙයක් නම් මට පේනවා කොහොමත් ඇහැ පරිස්සම් කරගන්න සතුන්ගෙන් කියලා. මැස්සන්ගෙන් එහෙම පරිස්සම් කරන්න දෙයක් නැහැ. බලනකොට පණුව හැදිච්ච හැටි දන්නේ නැහැ. ඇහි කැක්කුම හැදිලා ඉස්පිරිතාලේ ගිහින් බලනකොට ඇහැ ඇතුලේ පණුව. ඇහැ ගලවන්න සිද්ධ වුණ අහක් කරලා සුද්ධ කරලාම දැම්මා. ඒකට හේතුවකුත් මම දැකලා කිව්වා. පෙර අත්බැවක ඒ මම කරාටි සූරියක් වායකිනි සටන්කාමි. ඒ ක්‍රමයක් තිබුණා කවුරු හරි හඳුනුවට ආවොත් එහෙම එල්ල කරලා හරියට ඇඟිලි දෙකක් දික් කරලා ඇස් දෙකට අයිනෝ එක්කෝ එක ඇහැකට අයිනෝ. ඒ සටන් ක්‍රමයේ හැටි ඉසර දිවිච ක්‍රමය. මේ මව් ඒ කාලෙක අන්න එහෙම සටන්කාමී ස්ත්‍රියක් වෙලා හිටිය කාලය. හතුරු තැනැත්තියෙකුට එක ඇහැකට ඇන්නා ඇහැ කනවෙන්ද. එදා කරපු කර්ම වේගයයි මේ විදිහට ඇවිදිල්ලද ඔහොම පල දෙන්නේ කියලා මේ විස්තරය ආව සමාධියට. ඉතින් ඒ පුතා මොකද කරන්නේ? අම්මට ගිහින් කිව්වා ඔන්න කතාවද මං කාගේවත් ඇස්වල රයිනේ නෑ නෑ දැන් නෙමෙයි ඉස්සර වෙච්ච එක. ඉස්සර තියා කොයි කාලෙවත් ඔහොම බැලුවා මං කරන්නේ. අම්මා එහෙම කතාවක් කිව්වා. ඒ දවස්වල අර ජීවි ප්‍රශ්න තිබුණ කාලේ ගෙවල් වල ඇතුලේ ඉඳලා හිටන් ජනේලයක් හැරලා ආයිඩෙන්ටි කාඩ් එකතු කරන් දෙනවා. මේ සිද්ධිය කියනකොට කිව්වා මගේ ආයිඩෙන්ටි කාඩ් එක ගිරියන් දාව ජනේලය හැරලා චුක් ගාල හැට අයිනවා කිව්වා. මං ඒක ඇදලා කිව්වා සසල තිවිච්ච ගතිය මතු වෙලා එන හැටි කතාව ආපු හැටි කිය. එන සසල පුරුද්ද තමයි කියවුනේ. මේ අත් බැවේ ඇහැට අයින්ද එහෙම ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ. එහෙම සරං ක්‍රමයක් පුරුදු කරපු මව කෙනෙක් නෙමෙයි. අන්න ඒකයි මම කිව්වේ එහෙම දේවල් කරකිලා එන හැටි ඔය. සංසාරගතව තමන් කෙනෙකුට අයහපතක් කළොත් ඒ කර්ම වේගයක් වශයෙන් කරකිලා තමන්ට එනවා. ඒවා විඳින්න සිද්ධ වෙනවා. අපි නොහිතූ විදිහට. සමහර ලාටි සාප කරනකොට සාප වලට හේතු තියෙනවා. කෙනෙකුට කෙනෙක් යම් අපරාධයක් කළොත් ඒ සාපේ ලබන්න හෝ හේතුකාරකීක් වෙනවා. අන්න එහෙම වෙලාවට ඒ සාපේ ලබනවා. සමහරට මව් ඉන්නවා. එක දරුවෙක් හෝ ඉන්නවා සලකන්ඩ. කොයි කාලෙකද හරි මොනවා හරි ආපදාවක් කරනවා ඒ දරුවාට. මරලා දානවා. අර මව් මොකද කරන්නේ? පපුවට අතින් ගහ ගන්නවා, දැවෙනවා, පෙරලෙනවා, සාප කරනවා, හින හතම ගහන්න ඕනේ මගේ දරුවාට කරදර කරපු එකට. ඔකට නම් යහතින් ඉඳ හම්බ වෙන්න එපා. මේ මහ පොළවේ පය ගහලා ඉඳ හම්බෙන්නම් එපා. දෙයියනේ දෙයියා වඳුන කියලා හැන ඔහොම කියනනවා. මහා ශෝක සංවේගයෙන් පිට කරන වචන. මාත්‍රයක් මාත්‍රයක් ගානේ මහා ගින්දරක් විතේනවා වගේ. විෂ ශක්තියක් විහිදෙනවා. ඒ ශක්තිය ගිහිල්ලා අර සාප කරපු පුද්ගලයා කියන්නේ අ දරුවාට ගහපු මරපු පුද්ගලයාට ඒක පිටනවා. අපි නොපෙන්න පැත්තා. මෙන්න මේ වෙලාවට සමහරලාට ගෙවල් දොරවල් වල ඉන්න බැරුව යනවා. පිස්සු හැදෙනවා. කිව්වට කරන්න දෙයක් නැහැ නොකියා බෑ. දැන් ඔය මේ කාලේ හමුදා වල එහෙම ඉන්න අපි කොච්චර ඔළුව පාත් කරලා හිටියත් අවංකව හිතුවොත් එහෙම අය කරන්න දෙයක් නැහැ රට පාලනය කියලා බේරා ගන්න හරි කී දෙනෙකුට පහර දුන්නාද කියලා තම තමන්ටම හිතෙනවා. බැලුව ටික කාලයක් ගියාට පස්සේ මනසේ හැටි තමන්ටම තේරෙනවා. මා වික්ෂිප්තතාවය සමහර අය මිනිස්සෙට හිඟි හිංසා කරනවා මරනවා. හිරේ විලංගු වෙන ඉඳලා හිටන් බේරිලාව කිව්වත් නිදහස් වෙලාව කිව්වත් මනස විකෘති. එක්තරා මානසික විකෘතියකින් හැමදාම පෙළෙනවා. මෙයා දකින්න තියෙන අත්දැකීම. මොකද වෙන්නේ? අර සාප ලද්ද වෙනවා. අනික් අය කරන සාප ඇදලා එන්න හේතුකාරකය වෙනවා. ඊළඟ අද්භයක ඵල දෙන්න තියෙන මහා කර්ම වේගයන්ට මේ අද්භයයෙන් ප්‍රවෘත්ති පාක වශයෙන් අර වගේ මානසික විකෘති ඇති වෙන්න පිස්සෝ වගේ එහෙම දුවන්න සිද්ධ වෙන්න ඕ වගේ දේවල් වලට මෙලෝදිමත් විපාකයට කරගහන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම දේවල් අපි ඉස්සෙල්ලා දැනුවත් වෙන්න ඕනේ. එහෙම දැනුවත් වුණාට පස්සේ අපිම අනුන්ට කරපු යම්කිසි කැණීලිකම් තියෙනවා ඒවට විපාක වශයෙන්ම අපිට කාට හරි කෙන්ද කවුට හරි කොඩි හොඩි විනයක් හරි කරන්න හිතෙනවා. දිනුවට පහර ගහන්න හිතෙනවා. එහෙම දේවලුත් වෙනවා. ඒකින් අනෙවින කොඩි වින කියන ඒවා කෙල්ල ඒවට බැඳින්න සිද්ධ වෙනවා. අර වගේ සාප ලද්ද වුණොත් එහෙම ඒ සාපයන්ට ඵල දෙන කෙනොත් බොහෝ කාලයක් ඉඳ සිද්ධ වෙනවා. එහෙම ක්‍රමවේද. පැරණි කතාවක් මම ඇහුවා. සංගරාවක තිබුණ විස්තරයක් ඉතින් මම දැක්ක එකක් නෙමෙයි ඒ විදිහට නා. නමුත් ඒක ඇත්ත තිබුණ බව යොමු කරපු අවස්ථාවක පේනෙන්න තිබුණා. එක මව් කෙනෙක් ගේ හිටපු එකම පුතෙක් යම්කිසි මේ වලව් පරපුරක පිරිසක් විසින් මැරුවා. ඒ මැරුවාට පස්සේ මව් සාපයක් කළා. මා සාපය. ඒ සාපය කළේ මොකද? දාපු නඩුවෙන් පැරදුනා. බලපුලුවන් කාර්යකම වල දිනුවා. හැබැයි මව් පැරදුනට නිකන් හිටියේ නැහැ. සත්‍යයේ ඒකාන්තයෙන්ම මගේ පුතා මරපු වෙහුන්ට පරම්පරාවට ඔහුගේ හත්මුතු පරම්පරාවල ඵල දෙනවා. එන ගහනවා සාප වෙනවා කියලා එතෙන්දීම සාප කළා. කවුරුවත් ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ දරුවාට අර මරාපු කෙනාගේ දරුවාට අවුරුදු 20ක් වෙනකොට හරියට මේ කොද මේ ළමයා වරනකොට අවුරුදු 20ක් දරුවාට අවුරුදු 20 වෙනකොට තාත්තා හිටිගම මල. එයා තමයි අර රටින්ද කරපු එකන. ඊට පස්සේ මොකද කරන්නේ? අර දරුවා විවාහ වෙලා එයාට දරුවෙක් උපන්නා. ඒ දරුවාට හරියට 20 වෙන දවසේ යාමල. දරුවා නෙවෙයි දරුවාගේ පියා දෙවෙනි පරපුරත් ඉවරක්. ඒ දරුවා විවාහ වෙලා එයාටත් දරුවෙක් හම්බ වුණා. අවුරුදු 20 වෙලා ඒ දරුවාට 20 වෙන දවසේ හරියටම ඒ පුද්ගලයාත් මල. පරම්පරා තුනක් ඉවරයි. හතරවෙනි පරම්පරාවට එනකොට මේ මෑත කාලය. දැන් පුතාට අවුරුදු එයාගේ පුතාට අවුරුදු 19යි 20 රොන්න වෙන්න කියලා. මියා මානසිකත්වයෙන් හොඳටම වැටුණා එදාට ඉදින් මං ඉවරයි තමා කියලා. ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා. ඒ විශේෂඥ වෛද්‍යවරයා මෙයාට යම්කිසි උපක්‍රමයකින් මේ මානසිකත්වය හදන්න. ඒ වෙලාවට එයා මෙහෙ ඉන්න. මම මරණයෙන් බේරා ගන්නවා. එහෙම කියලා ඉවරලා එයාට හොරෙන් අර දරුවා මර පියා මරහපු වෙලාවට එනකොට සෑ 12ට මරලා තියෙන. දැන් මොකද කරන්නේ? අර පිටිය රෝසියේ කල් තියා හදලා තිබ්බ පෑ භාගයක් අඩුවේ. දැන් 11 හමාර වෙනකොට 12යි. දැන් අර පුත්විලා තියාගෙන අර මනෝ වෛද්‍යවරයා ඇයක සාකච්ඡා කර කර ඉන්නවා වෙන්නේ නැහැ. තත්ත්වය මේකයි කිය. ඔල්ලෝසු දිහා බල්ලාහරයා කියනවා තව පැය භාගයයි කවුරු කිව්වත් මම මැරෙනවා. ඒක නම් වළක්වන්න ඔබතුමාට බෑ කියලා අරයට කියනකොට යාට hina. මොකද දැන් අර වෙලාව පැනලා ඉවරයි. අරයා බලා ඉන්නා 12 වෙනකන්. හැබැයි මෙයා මලේ නෑ. පැය කාලයක් ඉදර ගියාට පස්සේ කියනවා ඔබේ හිතේ තිබිච්ච ප්‍රශ්නේ නේ ඔය මැරුනේ. මැරෙන්න හැදුවේ. නමුත් දැන් 12යි කාලයි ඉන්නේ. ඒ කියන්නේ මං පැය භාගයක් ආපස්සට කරකවලා තිබ්බේ. එහෙම වුණාද මං බේරුණාද එහෙනම්? එහෙනම් මේක මානසිකත්වයේ බලපෑමක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මට ලොකු දෙයක් නේ කියලා ඉන්නකොට. මෑත කාලෙක කෝල් එකක් ආවා. මොකද බලගුහාම අර අවුරුදු 20 පිරෙන දවසේ 20 පිරෙන වෙලාවේ ඒ පුතා මැරිලා ඒ වෙලාවේ. අර සාපයක් ගිය හැටි. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. තොපේ හත්මුතු පරම්පරාවට හෙන ගැහිලා ඵලයන් කියලා සාප කරන ඒවා තියෙනවා. සාප බලවත් නම් එහෙම. ඒ බඳු හෙන වදින සුදුසුම තමයි අර හත්මුතු පරම්පරාවෙනකම් පුතු වෙලා උපදින්නේ. කොහේ හරි ඒ බඳු කර්මයේ කරගහන තියෙන එකෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් දරුවා වෙලා උපදිනවා. අර කර්ම වේගයේ සාපේදී ඒක ලක් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කිව්වේ අන්හිම සාප වලින් නිදහස් වෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. විචේ වල මොනවා කරන්නද? හැබැයි දැන් එක දෙයක් තියෙනවා මේ ඔක්කොම විස්තර කරන්නෙ මොකදද? එහෙම ලෝක ස්වභාවයක් මේ අපිට නොපෙනෙන গুপ্ত පැත්තේ තියෙනවා කියලා දැනගන්න. බුරුණවන සත්‍ය කරුණ වලින් පෙන්වන්නේ ඒකයි. දැන් අපි ගත යුතු පියවරක් තියෙන මොනවද වෙන කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි මගෙන් නම් දස අකුසලයකට හේතු වෙන්නව පාපයක් කෙනෙකුට දැවෙන තැවෙන දෙයක් මගේ ජීවිතේට කිසි දවසක මිම්මනතනම් කරන්නේ නැහැ. මෙතන පටන් නම් කරන්නේ. දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒවා මහා අපරාධ බව දකිනවා. මෙහෙම අපරාධ කරපු ඒවා සංසාරේ කොච්චරද? එහෙම සසර ගමනක් තුල කවුරු වෙන්නද? මොන හොඳ කෙනෙක් වෙන්න පතන්නද? මොන සැප සම්පත් පදපතා මේක ඉඳ හදන්නද? කරපු අප්‍රමාණ පව්කම් කොයි මොහොතේ පළ දීලා මොන විදිහේ නිර රෝග හදායිද? අතපය කඩයිද මරා තමයිද? ඒ විදිහේ ඉද දන්නේ එන්න පුළුවා. එහෙම අසාර හිස් ලෝකෙක මොන සම්පත් පතපතා ඉඳද වැඩක් නැහැ. නිවන් අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම කරන්න ඕන කටයුතු කියලා. ධර්මාවබෝධයක් ලබාගෙන ඊමගට වහින්න ඕනේ. ඉතින් ඒ මගට බැස්තර තමන් කරපුවල වන්දි ගෙවන්නේ කොහොමද? හැබැයි වන්දි ගෙවන්න හේතු වෙන කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් මන්නම් කරන්නේ නැහැ. ජීවිතේ හේතුව රකින්න මානසිකත්වයක් දැන් තමන්ට ලැබුණා. අන්නේ මානසිකත්වයේ ශක්තිය නම් වන්දි ගෙවන්න වටිනවා. තමන්ට ලැබුණ ශක්තියක් ධර්මයේ දැකලා අහලා සත්‍යය තුලින් ගොඩ නැගුණ දෙයක්. මානසිකත්වයේ සුද්ධ මානසිකත්වය. අන්නේ සුද්ධ මානසිකත්වයේ ආර්ය ධර්මයේ තුල එනවා ආර්යයන්ට. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා ආර්ය ධර්මයේ ඇත්තේ නිතරම පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්න පටන් ගන්නවා කියලා. මොකද හේතුව ඒ අති පවිත්‍ර මානසිකත්වයකින් තමයි යම් යහපත් දෙයක් හිතන්නේ පතන්නේ. කියන්නේ කරන්නේ. එදා මොහොතක් ගානේ අනන්ත සංසාරේ නොකරපු පින් කුසල් ගංගා ගලන්න පටන් ගන්නවා ආර්ය වුණ තැන් පටන්. එතන පටන් මොකද කරන්නේ? එවන්දු යහපතක් කරලා යහපත් උතුමන්ට සංග්‍රහ කරලා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන උපරිම ගුණේ තියෙන ත්‍රිවිධ රත්නයේ උදසා නොඑක ආකාරයෙන් තමන්ට කරන්න පුළුවන්. වන්දනාමාන පූජා සත්කාර අපපස්ථාන ආදී සියල්ල කරලා කරන කරන මොහොතක් ගානේ ලබන පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇද්ද? මගෙන් අනන්ත සංසාරී පිට යමෙකුට අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් කවදා කොයි මොහොතේ කොතැනක කෙබඳු ආකාරයෙන් හෝ සිද්ධ වුණා නම් ඒ පින්වත්තු අද කොහේ හිටියත් මේ බින විහිදී පැතිරී ඇයට පිහිටාවා සුකිත මොහිත වේවා. කිසි දුගතියක් ඇති නොවී සුකිතව නිවන් අවබෝධ කරන මේ ශක්තිය විහිදී පැතිරී පිහිටා යහපතක් කරාවා කියලා. මෙන්න මේ මෙත් සිතකින් යුත්තව මේ ධර්මාවබෝධය දැනගෙන මෙන්න මේ විදිහ අදිෂ්ඨානයකින් පතරවල ඒ පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. මේක තමයි ණය ගෙවන ක්‍රමී. මගින් ලෝක සත්‍යයට යම් හිර කිරීමක් බන්ධනයක් තද කිරීමක් කරලා තිබුණා නම් සසරේදී මන්නම් කවදාවත් මින් පස්සේ කිසි කෙනෙකුට එබඳු හිර කිරීමක් තද කිරීමක් එහෙම දෙයක් කරන්නේ නැහැ. මගේ සිත ඉතා පිරිසිදුයි. අවිහිංසාවාදී නිවන්ට හිත පිහිටවලා තියෙන්නේ. කරන කියන හිතන කටයුතු නිවන්ට නැඹුරු කරනවා. එපමණක් නොවි මෙතෙක් කල නොවැඩුණ අප්‍රමාණ පුණ්‍ය සාන්තිය කුසල සාන්තිය මගෙන් අවේද අසාධාරණ වෙච්ච බන්ධන හිර කටුල වලට යමි කොටු වෙලා හිටියානම් ඒ සියල්ලෝ කරා විහිදී පැතිරි පිහිටාසු හිත මුත්තේලා යයි නිදහස් වෙත්වා. මෙන්න මේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් කරන්න පුරුදු වෙන්න ඕන. ඕක තියලා කොච්චර කටවාණි පස්සේ ගියත් මේ දහම තුලින් කරන්නා වූ විමුක්තිය යහපත සලසා දෙන්න වෙන කිසි දෙයකින් බෑ. ඔය ක්‍රමයේ කරගෙන යනවා කරන්න දෙයක් නැහැ. කර්ම ශක්තියේ තමන්ගේ ගෙවිල යනකම් තමන් ඊ කරන වැඩේ කරනවා වෙන මොනවා කරන්නද? යంత్ర මන්ත්‍ර පස්සේ යන දේකුත් නැහැ. ධර්මයේ තුල කටයුතු කරගෙන ওই විදිහට යනකොට අවංක බුද්ධලයා සුද්ධතාවයෙන් නම් එකලේ වැඩි කල් යන ඉස්සෙල්ල ණයක වෙනවා. ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ආර්ය ධර්මයේ තුල තියෙන මේ උතුම් මෛත්‍රිය තේරුම් ගෙන කටයුතු කරන කෙනෙකුට කාමාවච ලෝකේ යම්කිසි කර්මයක් තියෙනවා නම් කරපු ඒක ගෙවිල යනවා. ඒක ඉතුරු වෙන්නේ නැහැ කිය. එහෙනම් මෙන්න මේකම තමයි කර්ම විපාක වශයෙන් එන්න දෙවිච හිර බන්ධන ඔක්කොම ගලවන ක්‍රමී. හැබැයි කරන්න දෙයක් නැහැ. බලවත් කරපු හැටියට තමන් කරපු හැටියටම තමයි හිර එන්නේ. මොනම හිර බන්ධනයකින්වත් තමන් මේ ලෝකෙත් නැවත අලවන්න බැරි මානසිකත්වයක් සුද්ධ මානසිකත්වයක් ඇති වුණා නම් අන්නේ බඳු ගුණයකින් යම්කිසි කටයුතු හිත විලි ක්‍රියාවෙන් සිද්ධ කළා නම් ලෝකයට යහපත කරලා තුන් රන් කෙරෙහි ප්‍රසාදය ඇති කරලා අන්නේ කරගත පුණ්‍ය කුසල ශක්තිය මෙහෙම අනුමෝදන් කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් සමහරట్లాට ওই ටික කරන්නේ නැතුව මයෙන් අහනවා අටපිරිකර කීයක් දුනොත් හාමුදුරනේ මට මේ තියෙන කරදරෙම ඉදෙන්න පුළුවන්. ඉතින් මම තවත් පාරතාවක් මෙච්චර කියලා කියලා ආයි මොකද කතා කරන්නේ? මර දෙවෙනි වතාවේ දෙන්න උත්තරයක් නැහැ හොමේ වහනකොට. මම කියනකෙදී කියපු පළවෙනි වතාවේදී ඒ බණ තේරුණා නම් මයෙන් ආයිසරයක් අහන්නේ අටපිරිකර කීයක් දුනොත් බේරෙයිද කියලා. මට කියන්න තියෙන්නේ මේ தත්ත්වයට පත් වෙන්නේ නැතුව අටපිරිකර 1000ක් දුන්නත් උඹලන් බේරෙන්නේ නැහැ. අටපිරිකර 1000 පූජා කළත් ඒක බේරෙන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඕවා එකක්වත් කරනකොට යථාර්ථය අවබෝධ වුණා නම් ඒ ප්‍රඥාවෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබුණා නම් අනුන්ගේ පිරිකර රත ගැහුවත් ඇති කුසල ගංගා පුණ්‍ය ගංගා නැගිනවා. ඥාන සම්පවිතව සෝමනස් හිතකින් යුත්තව අන්නේ පින අනුමෝදන් කරපන්. එහෙම කළා නම් මොකද වෙන්නේ? සෝමනස් සහගත ඥාන සම්පවිත මහා කුසල හිතක් ලැබිනවා. අනුමෝදනාව දෙන්නේ තේකින්. මෙන්න මෙහෙම කරනකොට තමන්ට ප්‍රමං අනුන්ට කරපු සාපයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙනකොට කර්ම වේගයම තිබිච්ච බැඳින් බිඳහැරලා යනවා. වෙන කරන්න දෙයක් නැහැ. බිඳුන් නැන්නම් මොකද කරන්නේ? මම කරලා තියෙන කර්ම බලවේගයන්ගේ තරම පේනවනේ. අද මම සුදුසුදනා වුණාට කරන්න දෙයක් නැහැ. අද නැත්නම් මේ භවයේ නැත්නම් පෙර සසරදී හෝ අනුන්ට කරපු අවිලක් අසාධාරණයක් අද බලනම් මට ඉති විඳින සිද්දේලා මොනවා කරන්නද? හැබැයි මගින් මින් එහාට නම් කිසි කෙනෙකුට අංශ මාත්‍රවත් හිංගියක් හිංසාවක් මගේ ජීවිතේ නැති කරක් කරන්නේ නැහැ කියලා. මේ ධර්ම සුද්ධතාවයේ තමන් ඉන්නවා නම් කර්ම වේගියන් ඉවර කරගන්න බැරි වෙන්නේ නැහැ. පුළුවන් මැරෙන්න ඉසෙලා කර්ම වේගියන්ගේ නිදහස වෙලා නිදහසේ මැරෙනවා. ඒ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ කවදාවත් සතරපා උප්පත්තියක් හෝ එවන් වන්නාව හිංගි ඒ වගේ හිංසාවන්ට පත් වෙන විදිහේ කර්ම බල වේගයන් ගොතර වෙන විදිහේ කයක් හෝ ලබන්න හේතු වෙ නැති අවසාන කය මේක වෙනවා. ඒ ගති ලක්ෂණයෙන් එහෙම මලාලන් අවබෝධය ලබාගෙන තවදුරටත් අර උපාදානයන් ශේෂයක් තිබුණා නම් බඹලෝක හරි ගිහිලා බ්‍රහ්මයේ කියලා උපදින සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ ගිහිලා සුද්ධාවාස බ්‍රහ්මයේ කියලා උපදින මිසක් ආයි මෙහෙ එන්නේ නැහැ. ඒ අවසාන ගමනේ හේ හතපය ගැදෙන්නෙත් නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ. කල්ප ගානක් හරි අවුරුදු දෙලා අවසානේ පිරුණම් පානවා අරිහතේටපත් වෙලා. ඉතින් ඕක තේරුම් වල ගන්න ඕනේ ආස්වාදයන්ගේ මිදිලා යථාර්ථයේ තේරුම් දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුකූලව ජීවත් වෙලා ඔය ටික කරගන්න ඕනේ. වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ. සත පහක්වත් වේදන් කරන්නේ නැති ධර්මානුකූල ක්‍රමයක් ඔය කිව්වේ. ඔය ක්‍රමයේ තෝරා ගන්න. ඉතින් ඔය ක්‍රමයෙන් තේරුම් අරගන්න බන්ධන වැටකල්ලු ආදී මොන දේ අතිබුණ හරි ඔය ක්‍රමයට තමයි දෝෂ අරගන්න ඕනේ. ඉතින් ඔය ಗುಣ සිහි කරලා ඔය ආශිර්වාද කරන්න තියා තියෙනෙත් ඉන් ඔය චිත්ත ප්‍රහාදීන් යථාර්ථය සිද්ධ කරලා දීලා ලැබෙන සාන්තිය පිටවලම අපිට පුළුවන් හැටියට අපිට යම් සමාධියක් වෙඩිලා තියෙනවා නම් ඒ මට්ටමේ හැටියට බල පිහිටනවා ඉන් ඒ තෙල් ටික ගිහිලා පානාපත්ත කරනකොට වැලි ටිකක් හදලා තියලා ගිහිලා හිටන් වත්තර එහිනකොට අර ජලයේ ටිකක් හදලා ඩිඩක්ට් කරගෙන පානය කරනකොට බීතක් ඖෂධියක් තියලා අරිෂ්ටියක් තියලා ඒක බොනකොට අර ශක්ති විශේෂය නිසා විශාල සහනයක් සැලසিলা අර දොස් බාදගත් බිඳිලා යනවා හැබැයි ඉතින් ඒවා බිඳිලා යනකොට මගේ මෝ වැඩේ බලා හිටියත් නම් හරියන්නේ නැහැ තමන් අර මං මුලින් කිව්ව දෙන්න එන්න ඕනේ එහෙම එන කෙනෙක් ඒ තමන් යහපත කරගන්න ගමන් අර ආශිර්වාද කියලා තමන්ගේ දීපොල ඉඩකලන් ගියේ දොර ආදී ඉතිවෙන දොස් පරොස් නැති වෙලා යන්න ඕනේ සුන්ටුවන්ගුණේ ආශිර්වාදයෙන් කියලා මෙන්න මේ වගේ පහන් දැල්ලලා සුවඳුන් අල්ලලා මේ සිත් කරෙන්න ගියේ වෙන් එහෙම කටයුතු කරනකොට බලා ඉඳද්දි දෝෂ භංග වෙලා යනවා හැබැයි දෝෂ භංග වුණා කියලා ආයසරයක් දිව්‍ය ලෝකෙට යන්න ඕනේ බ්‍රහ්ම මෙහෙ ඉන්න ඕනේ මිනිස්සෙක් වෙන්න ඕනේ කෝටිපතියෙක් වෙන්න ඔය අදහස් නම් එන්නේ නැහැ ඒවා බලාපොරොත්තු වෙන්නේත් නැහැ ඉතින් හරියට කරුණු දැනගෙන කටයුතු කරගන්න වෙන කියන්න දෙයක් නැහැ ධර්මයෙන් පෙන්වන්න තියෙන සාන්තිය ඔය ටික විතරයි